ගරු නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක්
ගරු ගරු සභාපතිතුමිය බොහොම ස්තුතියි මම දන්නේ විශේෂයෙන්ම ප්‍රධානම අමාත්‍යාංශ දෙකක් එක පැත්තකින් රටේ ආර්ථිකයට අනිත් පැත්තෙන් රටේ නීති ආසාමයට විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය අපේ රටට විශාල ආදායමක් උත්පාදනය කරන ක්ෂේත්‍රයක් ඉතින් කාලානුරූපව අඩු වැඩි වශයෙන් රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙලා තියෙනවා යුද්ධය පවතින කාල සීමාවෙදිත් ගරු සභාපතිතුමිය අපේ රටේ අපේ රට සංචාරකයන්ගෙන් යම්තාක් දුරට පිරිච්ච රටක් කිව්වොත් මම නිවැරදි. යුද්ධය තියෙන වෙලාවෙත් අපි ලක්ෂ 3ක් 4ක් සංචාරකයෝ ලංකාවට ආවා. මේ ක්‍රස්තවාදී අවසන් වීමත් එක්ක රටේ යටිදල පහසුකම් සංවර්ධනයත් එක්ක ක්‍රමානුකූලව ශීඝ්‍ර වර්ධනයකට අපි මුහුණ දුන්නා. සමහරලාට තර්කයක් නැගුණා මේක මේ අපි මේ ශීඝ්‍ර වර්ධනයට රට සූදානම්ද කියලා. ඒ වගේම ජාත්‍යන්තර තලයේ හොටෙල් නැත්නම් ආයෝජන ලංකාවට ඇවිල්ලා ඉහළ පෙළේ සංචාරකයන්ට නැත්නම් ඉහළ වියදමක් දරලා එන්න පුළුවන් සංචාරකයන්ට මේ රටේ නිමාඩුවක් ගත කරන්න ආයෝජනය කරන්න ව්‍යාපාර කරන්න පුළුවන් වෙන ආකාරයේ පසුබිමක් ගොඩනැගුණා. අපි ඕකට මුහුණ දුන්නා. එක පැත්තකේ පාස්කෘත ප්‍රහාරය. සංචාරක ව්‍යාපාරේ බිඳුවටම වැටුණා. අනිත් පැත්තෙන් කොවිඩ් 19 වසංගතය. සංචාරක ව්‍යාපාරේ බිඳුවටම වැටුණා. හැබැයි මම විශ්වාස කරනවා ගරු සභාපතිතුමිය ගරු අමාත්‍යතුමනි අපේ පෞද්ගලික අංශය විසින් තමයි මේ රටේ සංචාරක ව්‍යාපාරය දුවන්නේ. ආණ්ඩුවකට අඩු වැඩි වශයෙන් එන ආණ්ඩු සහයෝගය දෙනවා. හැබැයි මේ රටේ සංචාරක ව්‍යාපාරයේ කොඳුනාරටිය තමයි පෞද්ගලික අංශය. ඒක මහා පරිමාණයේ සංචාරක ව්‍යාපාරිකය වෙන්න පුළුවන්, කුඩා මධ්‍ය පරිමාණයේ සංචාරක ව්‍යාපාරිකය වෙන්න පුළුවන්. මේ අය තමයි යුද්ධයක් පවතින කොටත් පාස්කෘත ප්‍රහාරයේ කාල සීමාවෙන් පසුවත් කොවිඩ් 19 වසංගතයෙන් පස්සෙත් අපේ රටේ සංචාරක ව්‍යාපාරය අල්ලගෙන හිටියේ. ආණ්ඩු ප්‍රතිපත්තිමය කාරණා මත යම් සහයෝග ලබා දෙන අවස්ථාවල් තියෙනවා. ඒක සමහර ආණ්ඩු මේක ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරන අවස්ථාවල් තියෙනවා. හැබැයි මේ කාරණා ඇතුලේ පෞද්ගලික අංශය තමයි මේ සංචාරක ව්‍යාපාරය අරගෙන යන්නේ. ගරු අමාත්‍යතුමනි අපේ රටේ වොලියුම් එක තියෙනවා. හැබැයි මේ වොලියුම් එකට හරියන වැලියු එකක් රට ලැබෙනවද නැද්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. වොලියුම් එක ඕනේ. ඒ වගේ තමයි වැලියු එකත් ඕනේ. එමනම් අපේ රටේ සංචාරක ව්‍යාපාරය සංචාරකයන්ගේ ප්‍රමාණාත්මක වර්ධනය වගේම ඒ ප්‍රමාණාත්මක වර්ධනය ඇතුලේ ගුණාත්මක වර්ධනයකුත් තියෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා ගරු සභාපතිතුමිය. මොකද ආදායම ගත්තම ප්‍රමාණය වැඩි වුණත් ඩොලර් වලට සාපේක්ෂව අපි උත්පාදනය කරන ආදායම වැඩි වෙලා නැත්නම් ඒ තුල යම් ගැටලුවක් තියෙනවා. ඔව් අද ලංකාව එකම ඩෙස්ටිනේෂන් එක නැත්නම් කේන්ද්‍රස්ථානය නෙවෙයි. සංචාරකයන්ට ලෝකයේ ඕනතරම් තැන් තියෙනවා යන්න බලන්න නිමාඩුවක් ගත කරන්න. හැබැයි අපිට ආවේණිකුණු හෙළ සංස්කෘතිය ඇතුලේ යම් වටිනාකමක් තියෙනවා. විශාල වටිනාකමක් තියෙනවා. මේ වටිනාකම කොහොමද අපි ස්වභාව ධර්මයක් දෙක සංසන්දනය ස්වභාව ධර්මයක් දෙක එකට එකතු කරලා ලංකාව කේන්ද්‍රස්ථානය බවට පත් කරන්නේ. ගරු අමාත්‍යතුමිය අමාත්‍යතුමා පළවෙනි කාරණේ තමයි ඔබ අප රට ඉලක්ක කරන්නා වූ තැන්වලට යන්න ඕන එකක් එයාපෝට් එක එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ. අද මාලදිවිනාත් 170,000කට සේවා සපයන්න පුළුවන් ගුවන්තුරුපලක් හදලා තියෙනවා. අපි තාම 160-165 ඉන්නේ. අපි 110ට ගියාට අර පැක් කරලා බොහොම අමාරුවෙන් තමයි ඒකට යන්නේ. එමනම් ගුවන්තුරුපලේ සේවා සැපයීම සඳහා අවශ්‍ය ආයෝජන ගේන්න ඕනේ. දැන් අර ඊගේට්ස් ටික ගෙනල්ලා තාම ඊගේට්ස් ටික හයි කරලා ක්‍රියාත්මක කරගන්න බැරුව තියෙනවා. මම දන්නේ හේතුව මොකද්ද කියලා. හැබැයි මම විශ්වාස කරනවා අපි විශ්වාස කරනවා ගරු අමාත්‍යතුමා කරුණාකරලා ඉතාමත් ඉක්මනින් ඊගේට්ස් ටික ට්‍රයල් එකට දාන්න. මොකද එයාපෝට් එකේ තමයි පළවෙනි ඉම්ප්‍රෙෂන් එක. එතනදී ලැබෙන පණිවිඩය තමයි සංචාරකයා රටෙන් පිටතටත් රට ඇතුළටත් අරගෙන එන්නේ. ඒ වගේම තමයි TDL එකෙන් ගන්න ටැක්ස් එක. ඒක ආයෝජනය කරන්නේ කොහොමද? අපි ඒක මුදල් අමාත්‍යාංශයෙන් ඍජුවම බාර දෙනවා. හැබැයි එතනින් එහා පැත්තේ ප්‍රාදේශ සභාව වලින් කරන සේවා වලට ප්‍රාදේශ සභාව වලට ගෙවීමක් වෙන්නේත් නැහැ. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න හරියම මුදලක් එතනින් ලැබෙන්නේත් නැහැ. ඉතින් මේ කාරණා ඇතුලේ ඔබ තමුන්නාන්සේලා මේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න කටයුතු කිරීම තුළ මම විශ්වාස කරනවා මේ කාරණාවට ඔබේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම මහා පරිමාණයේ ව්‍යාපාරිකය වගේම කුඩා හා මධ්‍ය පරිමාණයේ සංචාරක ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන්න ඕනේ. අපි දැක්ක පහුගිය කාල සීමාව තුළ හික්කඩුවේ මිරිස්සේ, වැලිගම, තංගල්ලේ, හිරිකැටියේ විශාල වශයෙන් කුඩා සංචාරක ව්‍යාපාරය නියලිච්ච අයගේ ව්‍යාපාර ස්ථාන කඩලා දාන කටයුතු කරා. එවයි නෛතිකානුකූල භාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් මේ අවුරුදු 20ක් 30ක් ව්‍යාපාර කරපු අය. එයාට යම් සාධාරණයක් ඉෂ්ට කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒක නීතිානුකූල කිරීම නෙවෙයි ඒක. ඒකට අවශ්‍ය යම් රෙගුලේෂන් එකක් හදලා රාමුවක් හදලේ රාමුව ඇතුලේ එයට ව්‍යාපාර කරගෙන යන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න ඕනේ. මොකද සංචාරක ව්‍යාපාරය කිව්වම අපි හිතනවා නම් මේ මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ගේ පමණයි මේ රටේ සංචාරක ව්‍යාපාරය යැපෙන්නේ කියලා කර සභාපතිතුමිය ඒක සාර්ථක වෙන්නේ නැහැ. විදේශ රැකියා සම්බන්ධනොත් අපි විශ්වාස කරනවා තවදුරටත් මේ රටේ තරුණ පරම්පරාවට විදේශගත රැකියාවන් වලට යොමු කරන්න අවශ්‍ය සහයෝගය ආණ්ඩුවක් විතර ලබා දෙන්න ඕනේ. ඒ වගේම අධිකරණ අමාත්‍යාංශය මම හිතන්නේ කර සභාපතිතුමිය ඉතිහාසයේ අධිකරණයේ අමාත්‍යාංශයක් විදිහට වැඩියම දේශපාලනිකරණයට ලක් වෙච්ච කාල සීමාව තමයි මේ කාල සීමාව. මේ මෑත අවුරුද්දක් මාස ගාණක් මේ කාල සීමාව ඇතුළත වැඩියම දේශපාලනිකරණයට ලක් වුණා. අද පොලිස්පතිවරයාගේ පැමිණිල්ලට ගරු විනිශ්චයකාරවරුන්ගේ වැඩසටහනක් කරනවා. පහළ උසාවියේ පොලිස්පතිවරයාගේ පැමිණිල්ලට. හැබැයි පොලිස්පතිවරයාගේ පැමිණිල්ලට පහළ උසාවියේ විනිශ්චයකාරවරයෙක්ගේ වැඩසටහනක් කරනවා නම් ඒකේ හැඟෙන්නේ මොකද්ද? පොලිස්පතිවරයාට අවශ්‍ය විදියට පහළ උසාවියේ අධිකරණය ඇසිරෙන්නේ නැහැ කියන එක. හැබැයි පහළ උසාවියේ අධිකරණය යම් තීන්දුව ප්‍රශ්නයක් තියෙනවා නම් තව ඉහළ උසාවි තුනක් තියෙනවා යන්න පුළුවන්. වැඩසටහනක් කරන්න ඕනේ නැහැ. වැඩ දහනම් කරනවා. අනිත් පැත්තෙන් ගරු විනිශ්චයකාරවරුන්ගේ මාරුවීම් සම්බන්ධයෙන් උසස් වීම් සම්බන්ධයෙන් වෙනදා මේ රටේ ක්‍රමවේදයක් තිබ්බ ජේෂ්ඨත්වයට අනුව තමන්ගේ පළපුරුද්දට අනුව උසස් වීම් ලබා දෙන. හැබැයි අද අපිට ඒට හාත්පසින් වෙනස් ක්‍රමවේදයකට මේ ආණ්ඩුව අනුගත වෙච්ච බවක් දරු සභාපතිතුමිය අපට පේනවා. මේ තුලින් කඩා වැටෙන්නේ මෙරට අධිකරණ පද්ධතිය. ආණ්ඩුව මේ පිළිබඳව මතයක් ගොඩනගන්න උත්සාහ කරන්න පුළුවන් අපි මේ අධිකරණ පද්ධතියත් සුද්ධ කරන්න හදනවා කියලා. නෑ. අධිකරණ පද්ධතිය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. ගරු විනිශ්චයකාරවරුන්ට මාරුවීම් දුන්නා මේ අයගේ දරුව පාසල් වලට දාගන්න ඔබ තමුන් ආසලගත්තු ක්‍රියාමාර්ගය මොකද්ද? අදටත් ගරු විනිශ්චයකාරවරුන්ගේ මාරුවීම් වලින් පස්සේ එයාගේ දරුව පාසල් වලට දාගන්න විදියක් නැතුව ඉන්නවා. මේවට ආණ්ඩුවක් විදිහට ඔබ තමුන් ආසලා මේවා පිළිබඳව හොයලා බලුවද? හැබැයි තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න. දැන් අපි දැක්කනේ සමහර මේ ඉස්රාපේලියේ වාඩ්ලින්නාගේ නඩු තියෙන උසාවිවල ගරු විනිශ්චයකාරවරු වරියන් අවුරුදු 3ක කාල සීමාව යන්නක් කලින් ට්‍රාන්ස්ෆර් ගියා. නේ? මාරුම් ලැබුවා. ඒකට ඔබතුමාලට විග්‍රහයක් ඇති. අපි ඒක තර්ක කරන්න යන්නේ නැහැ. හැබැයි බැලු බැලමට පේන්නේ මොකද්ද? වෙනදා ජේෂ්ඨත්වයට තමන්ගේ කැපවීමට පළපුරුද්දේ ප්‍රොමෝෂන් එකක් ලැබෙනකොට ඒකෙන් හාත්පසින් වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරනවා නම් ඒ ගරු අධිකරණයේ ඇතුලේ මේ කැබිනට් එකේ ඉන්න අයගේ නඩුවක් තියෙනකොට ඒ විනිශ්චයකාරවරයා හොවරිය මාරු වෙනවා නම් පොලිස්පතිවරයාගේ පැමිණිල්ලට ගරු විනිශ්චයකාරවරයෙක්ගේ වැඩසටහනක් වෙනවා නම් ඒ තුල බැලූ බැල්මට ගරු සභාපතිතුමිය අපට හැඟෙන්නේ ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවය විශ්ස කරගන්න මේ රටේ අධිකරණ පද්ධතිය පාවිච්චි කිරීමේ උත්සාහයක් මේ ආණ්ඩුව සතුව පවතිනවාද කියන සැකය අපට පහළ වෙනවා. අනිත් පැත්තෙන් බන්ධනාගාර සම්බන්ධයෙන් දැන් අමාත්‍යවරයා හිටියා නම් හොඳයි. දැන් ඔබතුමාලා මේ බන්ධනාගාර මම දැක්ක කරු අමාත්‍යතුමා කියනවා මේ බන්ධනාගාර පාසල් බවට පත් කරන්න ඕනේ කියලා. ඔව්. දැන් එක දවසක් මද්දව පාවිච්චි කරලා යන කෙනා බන්ධනාගාර ඇතුළේ ඉගෙන ගන්නවා ලයිෆ් ටයිම් ඩ්‍රග් ඩීලර් කෙනෙක් වෙන්න. ඒ තැනට මේක වැටලා තියෙන කරු සභාපතිතුමනි. මේ අදියේ වෙච්ච දෙයක් නෙවෙයි. කාලානුරූපව කාලෙන් කාලේ පැවතිච්ච හැම පරිපාලනයක් තුළ මේ කාරණේ සිද්ධ වුණා. ඒ වගේම තමයි එන හැම ආණ්ඩුවක්ම යම් ව්‍යාකෘතියක් කරනවා මේ මද්රවේ වලක් වනේක හොඳයි. දැන් පහුගිය ආණ්ඩුවෙන් කරා යුක්තිය කියලා මේ ආණ්ඩුවෙන් කරනවා මොකද්ද? ඉවත්වීම. ඉවත් වෙනු කියලා මන්දකාර විදුහල්පතිවරු ගැන කියන ඔබතුමාලගේ විදුහල්පතිවරයෙක් මන් දැක්ක පාසල ඇතුලේ කුඩු විකුණන්න කියලා අහුවලා තියෙනවා. ඉතින් ඒවයිනුත් ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒකත් කියන්න බෑ කරු සභාපතිතුමිය. නැත්නම් එක පැත්තකට විතරක් චෝදනා කරනෝනේ. ඉතින් ඔබතුමාලගේ මන් දැක්ක ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්ගේ ඊයේ දෙහිවලදීත් අත්තරංගුඩරන් තියනවා කියලා සමාජ මාධ්‍ය සහ මාධ්‍ය යනවා. ඉතින් ඒව පිළිබඳව ඔබතුමාලගේ අදහස් ඔබතුමාලා කියන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි නීතිය හැමෝටම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. සහ ඒ නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි. ගරු සභාපතිතුමිය මේ කාරණා ඇතුලේ
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා ඔබතුමා. බොහොම ස්තුතියි. ඒ මේ කාරණා ඇතුලේ ගරු අමාත්‍යතුමනි අධිකරණ පද්ධතිය වගේ බන්ධනාගාර ඇතුලේ තියෙන පහසුකම් ගැනත් හොයලා බලන්න. අද ඔබතුමාලා එක දවසක්වත් බන්ධනාගාර බලන්න ගියාද? වාට්ටුවකට ගියාද? ඒ රැඳවියෙක් කතා කරුවාද? සමහර අයගේ තියෙන රස පරීක්ෂණ වාර්තා එන්න විදියක් නැහැ. මාස ගාණක් අවුරුදු ගාණක් රිමාන්ඩ් වෙලා ඉන්නවා. හැබැයි රස පරීක්ෂණ වාර්තා වෙනකොට ඒක මඩ්‍රව්‍ය කියලා තහවුරු වෙන්නේ නැහැ. තවත් සමහර පිට රටින් ඇවිල්ලා ඉන්නවා. ඒ රටේ සෙන්ටෙන්ස් එක මෙහෙ ඇවිල්ලා. කන්වික්ටඩ් ප්‍රිසනර්ස්ලා. කුවේට් වලින් ආපු කණ්ඩායමක් ඉන්නවා. මාලදිවෙනෙන් ආපු කණ්ඩායමක් ඉන්නවා. මේ අයට ආණ්ඩුවක් විදිහට ඔබතුම අලගන්න පියවර මොකද්ද? හැමදාම දේශපාලන සිරකරුවන් කියලා එක් පාර්ශ්වයක් ගැන විතරයි ඔබ කතා කරන්නේ. තේරෙන්න ඔබ තමුන්නාසෙලා කරුණාකර කරු අමතුමගේ මං ඉල්ලන්නේ යන්න බන්දනාගාරයට ගිහලා රඳවි එක කතා කරන්න එයා එක සාකච්ඡා කරන්න එයාගේ ප්‍රශ්න දිහා හොයලා බලන්න සිරකරුවෝද මිනිස්සයෝ වෙමි කියලා බෝඩ් එකක් ගහගත්තට හරියන්නේ නැහැ එක වාට්ටුවක් කරු සභාපතිතුමේ 150 200ක් දාලා වහලා තියෙන්නේ නිලධාරිත් මදි නිලධාරින්ට හොයාගන්නත් බෑ කී දෙනෙක් ඇතුළේ ඉන්නවද කියලා ඉතින් මේ කාරණා පිළිබඳව ඔබ තමුන්නාසෙලා අවධානය යොමු කරන්න අයවැයෙන් සල්ලි වෙන් කරනවා වෙන්කරඩ ඔබතුමාට එක කරගන්න විදියක් නෑ දැන් අතිකව ජනාධිපතිතුමායි ගමේ කෝච්චි ස්ටේෂන් එක හදාගන්න බැරි වුණානේ මිලියන 100ක් වෙන් කළා ඉතින් එහෙම ආණ්ඩුවක් කොච්චර සල්ලි වෙන් කරක් කරු සභාපතිතුමිය බන්ධනාගාරවල ඔය අධිකරණ පද්ධතියේ සංවර්ධනයක් දකින්න හම්බෙන්නේ නෑ දැන් අධිකරණ පතේ ඩිජිටලයිස් කරන එක කෝට් ඔටෝමේෂන් එක ඉක්මන් කළා කරන්න ඒක පහුගිය ආණ්ඩුව කාලේ ටෙන්ඩර් එකක් කැඳවන්න ඕනෙ මෙන්න කැඳවලා තියෙදි තමයි ටෙන්ඩරේ ක්ලෝස් කරේ මේ ටෙන්ඩරේ කැන්සල් කරේ ඉතින් ඔබතුමාලට පුළුවන් ඒක කඩිනමින් ක්‍රියාත්මක කරලා අධිකරණ පතේ ඩිජිටලයිස් කරන්න මේ ප්‍රශ්න බොහොමයක් විසඳෙනවා. තව එක විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමිය. ඒ වගේම ගරු සභාපතිතුමිය ඊයේ දිනේදී ත්‍රිකුණාමලයේ විහාරස්ථානයක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුණා. විහාරස්ථානයක් සම්බන්ධයෙන්. මම දැක්කා උදේ පොලිසිය බාර අමාත්‍යවරයා කියනවා බුදු පිළිමේ ආරක්ෂාවට එළියට වැඩම මෙව්වයි කියලා. හැබැයි බුදු පිළිමේ ආරක්ෂාවට බුදු පිළිමේ එළියට වඩම්මනකොට හාමුදුරු නමවල් දෙනමක් ඉස්පිරිතාලේ. පොලිසියෙන් ගහලා. දැන් බුදු පිළිමේ ආරක්ෂාවටද බුදු පිළිමේ වැඩම මෙව්වේ හාමුදුරුවන්ගේ ආරක්ෂාවටද පොලිසියෙන් බුදු පිළිමේ බේරගන්නද එළියට වැඩම මෙව්වේ කියන ප්‍රශ්න අපිට එනවා. ඉතින් මේ 1951
ගරු මන්ත්‍රීතුමා කාලය
විනාඩියක් දෙන්න කල සභාපති විනාඩියම අවසන් කරනවා. 1952 ස්ථාපනය කළා 2004 පූජා භූමියක් බවට පත් වෙලා නගින්න පළාතේ පරණම දහම් පාසල. ඉතින් මේ කාරණේ ඇතුලේ මම ඔබතුමාලා ගිහින්නේ ආණ්ඩුව විදියට මැදිහත් වෙලා සාකච්ඡා කරන්න. මේක ජාතිවාදී ප්‍රශ්නයක් බවට පත් කරන්න එපා. සහ මේක ජාතිවාදී ආරවුලක් බවට පරිවර්තනය කරන්න එපා. මෙසේද ඔබ තමුන්නාසලා මැදිහත් වෙලා ආණ්ඩුවේ ස්ථාවරය කියලා මේ දෙපාර්ශ්වෙම ගෙන්නලා මේ පිළිබඳව සාධාරණයක් කරන්න. එහෙම නැත්නම් ඔබ තමුන්නාසලා දැන් නැගෙනහිර පළාත් සභාව වෙනවා උතුරු පළාත් සභාව වෙනවා මේ වෙන හින්දා ජාතිවාදී යම් ගැටලුවක් අවශ්‍යයි කියලා හිතනවනම් ඒක ඔබතුමාලගේ දේශපාලනේ. හැබැයි කරු අමත්තුමනේ දැන් මන් දෙනා මගේ කතාවෙන් පස්සේ මගේ අන්තිම විනාඩිය යන්නේ. ඉතින් ඒ හින්දා ඔබතුමාලගේ මං ඉල්ලන්නේ මේ අපේ අමත්තුමා දැන් ඇවිල්ලා ඉන්නේ තුමා පැහැදිලි කරයි. ඉතින් ඔබතුමාලා මේක මැදිහත් වෙලා ඒ හාමුදුරන් ස්වාමින් වහන්සේලා දිනමක් දැන් ඉස්පිරිතාලේ ඉන්නවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඒ පොලිසියත් එක්ක ඇති චාරවුලත් එක්ක. ඉතින් මේ වගේව වෙන්න දෙන්න එපා. මොකද මේ වගේ වුණාම අවසානයේ මේක ජාතිවාදී ප්‍රශ්නයකට රටේ කැළඹීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ දේ ඒකත් මලක් වන්න පුතුමාල මැදිහත් වෙන්න කියලා ඉල්ලනවා.
ගරු ආරක්ෂක එමෙතුමා නියෝජ්‍ය ආරක්ෂක
විශේෂයෙන් මූලාසනාරුඩ මන්ත්‍රීතුමියනි මම උදේ මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. ඊයේ දිනේ සිදු සිදුවීමක් සම්බන්ධයෙන් විශේෂයෙන් ත්‍රිකුණාමල වරාය පොලිසිය විසින් වරාය පොලිසියට ලැබුණු තොරතුරක් අනුව බුදු පිළිමයට යම් හානියක් සිදු කරයි කියන තොරතුර අනුව තමා බුදු පිළිමය එම ස්ථානයෙන් ඉවත් කරලා තිබුණේ. මේකට ඔබතුමා කියන විදිහට පොලිස් ආරක්ෂාවක් සපයා ගන්න හැකියාවක් ඒ වෙලාවේ ලැබුණ නැත්තේ. මේක රාත්‍රියේ 10ට පමණ තමා මේ බුදු පිළිමය මේ ස්ථානයේ තැන්පත් කරලා තියෙන්නේ. එතකොට අද උදෑසන දක්වා කාලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඒක ත්‍රිකුණාමල වරාය පොලිසියට රැගෙන ගොස් තිබුණා. ඒක ඔබතුමන්ලාට ඒක විශ්වාස නැත්නම් වරාය පොලිසියේ සටහන් යොදලා තියෙනවා මොන කාරණයක් සඳහාද මේක ඒ විදිහට කටයුතු කළේ කියලා. ඒ අනුව නැවත පැහැදිලි ඉන ඔබතුමා පසුව ගන්න. ඊට පස්සේ අපි දැනුව පොලිසියට උපදෙස් දුන්නා මේ පිළිබඳව ආරක්ෂාව තහවුරු කරලා බුදු පිළිමය තිබුණු ස්ථානයෙන් නැවත තැන්පත් කරන්න කියන කාරණය. ඒ කාරණය සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔබතුමා කිව්වා වගේම පන්සලේ නායක හම්පුරුවන් වහන්සේලා අනිකුත් ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡාවක් මේ වුණාටත් අපේ මන්ත්‍රීවරු යම් ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා. දිස්ත්‍රික් ලේකම්තුමා සම්බන්ධ වෙලා ඉන්නවා. මේ සියල්ල සාකච්ඡා කරලා මේක විසඳාගත යුතුයි. කිසියෙකුටත් අපි මේ හරහා ජාතිවාදය උස්සන්න කිසිම ඉඩකඩක් දෙන්නේ නැහැ. ඒ සඳහා ඉඩක් ඇත්තෙම නැහැ. අපි ඒක අතීතයේ කළපු දේවල් කරන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්නෙත් නැහැ. මේක දේශපාලන සඳහා යොදා ගන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ. මේක අනිවාර්යයෙන්ම මේකට සම්බන්ධ පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරලා විසඳා ගන්නවා. සමහර කරුණු අධිකරණයට වාර්තා කරන්න තියෙනවා. ඒ වාර්තා කිරීම අපි සිද්ධ කරනවා.
ගරු මන්ත්‍රීතුමා විවාදයක් කරගන්න බත් තප්පර 15ක්
ගරු අමතුමා දැන් ඒ කාරණේ බොහොම ස්තුතියි ඔබතුමාලා මැදිහත් වීම ගැන. හැබැයි වීඩියෝ එකේම තියෙනවා පොලිසිය මේ වැට කපලා තමයි බුදු විලිම ආරක්ෂා කරන්න යන්නේ. ස්වාමින් වහන්සේ දෙනමට පහර දුන්නේ කවුද කියලාත් හොයලා නීති ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීමක් කරනවා.